මොනවද? අර ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරෙන් හටගත්ත සංකල්පනේ අර රෝසමලේ අර හිකිලි දිගේ ඇවිදිලා. අර නටුව කියන තැනින් ගිහිල්ලා. ඒ පිපෙන රෝසමල කියන තැනට පිපෙන්න සංහිහාවෙන්න ඕන. සංහාවෙන්න ඕන. ඒතර තමයි ආසන්නයට ඇදලා අරගෙන නිර්මාණය කරලා, උපාදාන කරලා, බව කරලා, ಜಾති වශයෙන් රෝසමල විපවන්නේ. අනේ උපාදාන වෙන හැටි. සංහිහා වෙනවා. ඒතර වේදනා පත්‍ය සංහා ඊළඟ සිද්ධාන්තය. වීමක් ධනවන්න ඕනේ. සංහිහා වෙන්න. එන්න අර ඕජස කියන එක හැදින්ද? ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව, පඨවි ධාතුව කියන්නේ. ධාතු හතර එකට සංකල්පණය වීමක් සැකසෙන්නේ. ධන වෙනවා කියන්නේ ඍණ වෙන්නේ ධන වෙනවා. ධන කියන්නේ එකතු වෙනවා කියන එකයි. යම් කිසි නිර්මාණ වීමක් එක් වෙන්න ඕනේ. ධාතු හතරක එක්වීම නිසා. අන්න වේදනා වුණා. වීමක් ධන වුණා. වේදනා වුණා. අන්න වේදනා වුණ එක මොකද කියන්නේ? ඒකෙන් තමයි එක්වීම සකස් වෙන්නේ අර ඕජස. ඒතර වේදනා වෙන්න නම් ස්පර්ශ වෙන්න ඕනේ. මොකද වෙන්න ඕනේ? ස්පර්ශය ලැබෙන මොනවාද ස්පර්ශ ලබන්නේ? ඔය මූලට පොර ටික ස්පර්ශ වුණේ නැත්නම්, ජලයේ ටික ස්පර්ශ වුණේ නැත්නම්, අර කොළේට ඉරව් ස්පර්ශ වුණේ නැත්නම්. එතකොට කොහොමද මේක වීම නිර්මාණය වෙන්නේ? අනේ වීමක් ධනවන්න නම් ඒකට අවශ්‍ය ස්පර්ශය ලැබෙන්න ඕනේ. මොනවාද ස්පර්ශ වෙන්නේ? පොර, ජලය, ඉරු එළිය, වාතය. ස්පර්ශ වෙන්න ඕනේ. අනේ පස්සපත්ත්‍ය වේදනා. සලායතන පත්ත්‍ය පසු. ඒවට අවශ්‍යදී ආයස්ථාන ආයතන කියන්නේ එකතු වෙන ස්ථාන. අපි අර ඉස්සෙල්ලා ආයතන කිව්වේ මේ ඇහැකන නෙමෙයි, එකතු වෙන ස්ථාන කිව්වන්නේ. එහෙනම් පෝර ජලයේ සමග එතෙන්ට එකතු වෙන්නේ නැහැ මුල ළඟට. එතෙන්ට එකතු කරලා හරි දෙන්න ඕනේ. ආයස්ථාන කරන්න ඕනේ. ආයතන වෙන්න ඉරේලිය එතෙන්ට වදින්න විදිහට වාස්කුලාවල හේවණ තියෙනවා, යහ කරලා හරි හේවණ නැතුව හදලා දෙන්න ඕනේ. ආයස්ථානයක් කරන්න, එකතු කරන ස්ථානයක් කරන්න ඕනේ. අන්නේ මේ වගේ බාහිර සලායතන තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගිනියව, ධර්ම ගිනියව හටගන්න හටගන්න එතනේවා. ආධ්‍යාත්මික සලායතන තමයි අසකන දිවනා ශරීරයේ කින්න බලපාන සලායතන. දැන් මේ බාහිර ලෝකෙ වෙන්නොට බාහිර සලායතන. අභ්‍යන්තර ලෝකෙ හැදෙන්න අභ්‍යන්තර සලායතන. අන්න සලායතන පත්‍ය පස්ස. නාම රූපත්‍ය සලායතන. අන්න ඔන්නෝතෙන් තමයි අපි ඇවිල්ලා මනෝපුබ්බංගම ධම්මාගේ දින කිට්ටු කරලා ඉන්නේ. දැන් මොකද වෙන්නේ? මේ රෝස මල කියන එකට අවශ්‍ය කරන්න ආව රස ධාතුවක්, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨ ධාතු වශයෙන් ලෝකෙ හටගන්න. මේකට අවශ්‍ය කරන්න ආව නම්මිතාවේ රූපණේ වින්න ඕනේ. නැන නාම රූපේ නිපද වෙන්න ඕනේ. එහෙනම් නම්මිතාවේද ගැලපුණා වූ රූපය හටගත්තාම සතර සුද්ධාස්තක වශයෙන් හටගන්නා මූල නිර්වාණය. කුරසක් ආපෝ ධාතු වශයෙන් නම්මිතාවයක් ගන්නවා. කුරසක් තේජෝ ධාතු වශයෙන් නම්මිතාවයක් ගන්නවා. කුරසක් වායු ධාතු වශයෙන් නම්මිතාවයක් ගන්නවා. කුරසක් පඨවි ධාතු වශයෙන් නම්මිතාවයක් කරන රූප වෙනේ වෙනවා. අන්න නාම රූප හැදුණා. නාම රූප වශයෙන් ගත්තාම නම්මිතාවේ රූපණේ, නම්මිතාවේ රූපණේ. අන්න ඒ ටික තමයි ආපෝ ධාතු වශයෙන් තියෙන්නේ සුද්ධාස්තක. තේජෝ ධාතු වශයෙන් ගත්තා තියෙන සුද්ධාස්තක. බෙදලා බැලුවොත් අන්තිම සුද්ධාස්තක. වායෝ පටවි කියන තැන අන්තිම සුද්ධාස්තක. ආපෝ තේජෝ වායෝ පටවි වන්න ගන්ත රස උද්දාගෙන ගති අට. ගති අටින් තමයි හටගන්නේ. ඉතින් ආපෝ දේතු වායෝ පටවි වන්න ගන්ත රස උද්දා කියන්නේ ගති අට. ගති අටින් හට ගන්නවා ආපෝ ධාතු සේ ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පටවි භූත. භූත හතර. එතකොට ආපෝ භූතයෙන් පටන් ගන්න ආපෝ මහා භූත, තේජෝ මහා භූත, වායෝ මහා භූත, පටවි මහා භූත කියලා මේක ගණී බවන වෙනවා. තව අවස්ථාවක්. අන්න ඒකෙන් හටගන්න ඊළඟ අවස්ථාව ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියලා ධාතු බවට ගණී බව වෙනවා. අන්නේ ධාතු හතර එක්වීමෙන් තමයි මේ ලෝකේ සත්පුද්ගල ධර්ම ධාතු පහළ වෙන්නේ. දැන් අවස්ථා ගානකට ඉස්සෙල්ලාමින් ගතියෙන් එන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මනසට සම්බන්ධ වෙච්ච මනෝ ලක්ෂණයෙන් තමයි ගති හටගන්නේ. අවිද්‍යාවෙන් ගති හතරක වූ තෘෂ්ණාවෙන් ගති හතරක වූ තියෙන අවිද්‍යා තෘෂ්ණාත්වල වැදගත් දහම් දෙක. ඔන්නේ ගති හතර ක්‍රියාත්මක වීම නිසා ගති අට ක්‍රියාත්මක වීම තමයි ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියලා අයින් කරන්න වෙන් කරන්න බැරි සුද්ධාස්තකයේ කියන ඉස්සලාම් පුජ්‍යය හටගන්නේ. ඒ රූප පුජ්‍යයේ මූලික ඉස්සාව තමයි මනස. ඒ නිසා තමයි කිය පරිත්‍යාමපාද 14ක් ගැන කියවෙන්නේ ඕකයි. විඥානපත්‍ය නාමං, නාමරූපත්‍ය චත්තායතන ආදී වශයෙන් ගිහිල්ලා. විඥානපත්‍ය නාම රූපං, නාම රූපත්‍ය සලායතන ගුණේ හතරවෙනි අවස්ථාවයි කියලා කියන්නේ උපාදි ත්‍විතී අවස්ථාව සම්පූර්ණ වෙනකොට. අනේ චිත්තක්ෂණයේ සම්පූර්ණ වෙච්ච වෙලාවේදී චිත්තද රූපයක් නිපදවලා ඉවරයි. ඔන්න ගතියෙන් සම්පූර්ණ කරලා නිපදව සුද්ධාස්තකේ. මේ කර්මජ චිත්තජ කියන මේ දෙකෙන් ලෝකේ රූප නිපදවනා මූලික වශයෙන්. නිපදවපු රූපය මොකද නිපදෙන්නේ? වේදනා භුක්තිය බලාපොරොත්තු වෙයි. වේදනා භුක්තිය බලාපොරොත්තු වෙන්න ආධ්‍යාත්මික සහ බාහිර දෙකක් එකතු වෙන්න ඕන. ඒ වින්දිනේ ලබාගෙන තියෙන ආස්වාදෙ ගෙන දෙන දේකුයි, ඒ ලබාගෙන ඉවර අවශ්‍ය කරන ආස්වාද ඉන්ද්‍රියකුයි. ආස්වාද ගැලපෙන ඉන්ද්‍රියකුයි. මෙන්න මේ දෙක එකට එකතු වීමේ භුක්තිය බලාපොරොත්තු වීම තමයි අපි තණ්හාව වෙන කිත් වෙන්නේ. තණ්හාව කරලා තින්න ඕන කොට. මේ ඔය තණ්හා මුල් කරගෙන අවිද්‍යාව නිසා මේක හොඳයි කියලා නිගමනීයද බහැලා. සාරයි කියන නිගමනින් සංහාවෙන් බුද්ධියට බැස්සට පස්සේ ඇතිවෙන බලාපොරොත්තුව තමයි ওই නිස්පාදනයේ මුල. ඒ නිසායි බලාපොරොත්තු වෙනා මේ බඳු හැඩ දෙයක්, මේ බඳු සුවඳ දෙයක්, මේ බඳු ලක්ෂණ දෙයක්. මොකද? ඕක අනාදීයේ පටන් ගින අපිට ආව සිරිත. ඉතින් මොකද වෙන්නේ? ওই හිත මතක් වෙනකොටම ආදීය කලාවික මෙතෙන්ද ඇදලා ඉන්නවා. ඇදලා ඉදිරිය හිටන් මතකෙන් නගා දිනවා. මේ බඳු ලක්ෂණක් අපි ඉස්සරහත් විදලා තියෙනවා. අනේ ඒ જાති ලක්ෂණ දැනුත් ඇතන. අනේ බලාපොරොත්තුවක් ඇතිවම පතුවේ. ඉතින් එදා රෝස මල් පිපුණේ අපේ මානසික බලාපොරොත්තුව මුල් කරගෙන හටගත් ආරම්භය. ලෝකයක් නිපදෙව්වා. අන්න නාම රූප නිපදවන හැටි. බාහිර නාම රූප නිපදවන අභ්‍යන්තරේ. ඒ චිත්තද රූපේ නිපදවගා චිත්තද කියන්නේ හිතෙන් නිපදවන කම් පමණයි. උපාදවලදී භංග වෙනකොටම චිත්ත අවස්ථාව ඉවරයි. හැබැයි රූපේ ඉවරුන්නේ. නිස්පාදනය කරපු රූපේ තමයි අපේ සුද්ධාස්තකේ න්‍යස්තික බලය කියලා ඔක නිපට වෙනවා. අනේ හිතෙන් දුන්න බලේ. හිතෙන් බල දීලා හිත ඉවරයි. හිත භංග වුණා. හැබැයි භංග වුණාට පස්සේ මොලේ බලේ දීපු එක වස්තුව තියෙනවා. ඕකේ ආවස අන්තකල්ප 20ක් යනකම් ඉවරෙන්නේ. අන්තකල්ප 40ක් ආවසයි. මේ මනුස්ස ලෝකේවත්. නමුත් ඕකේ ධර්මයේ තියෙන හොයාගන්න රුයින්. ඔය ඕකේ තියෙන උත්තර රූපය. දැන් ඊතර පටන් ගින් අන්තකල්ප 40ක් යනකම් උත්තර රූපයක් වශයෙන් න්‍යෂ්ටික බලය ක්‍රියාත්මක කරන රූපේ වත. මේ පරමාණු. අන්න ඒක තමයි පරමාණු විදිහේ න්‍යෂ්ටික බලය කියන්නේ උන් ලෝකෙද. ඕකේ තමයි ලෝකේ බල ශක්තියේ මුල. අපේ මනසෙම නිපදවලා නිපදෝපු දෙය අපේ බලාපොරොත්තුෙම නිපදවලා බලාපොරොත්තුේ විපාක ප්‍රතිවල්ලි භුක්ති විඳින්න අපි ඉන්නා ලෝකයක කියලා. අපිම නිපදවාගෙන ඒකේ භුක්ති විඳිනවා. ඉතින් ඕකේ ආයුධ හොයන්න බෑ. ස්කන්ධ සම්පතිය නියමයේ කියලා විද්‍යාඥයෝ බහින නිගමනයකට කොච්චර බෙදලා බැලුවත් ඒ කැලේ තව ස්කන්ධයක් වශයෙන් තව තැනක පවතිනවා. හැබැයි සුද්ධාස්තකේ බෙදලා බලන්න විද්‍යාඥයෝ දක්ෂ නැහැ. දැන් බෙදලා බැලුවත් ඒ සුද්ධාස්තකේ තියෙන අපේ වැඩ වලට ගන්න ශක්තිය ගැබ් වෙලා. කොච්චර අන්තකල්ප 40ක් භ්‍රමණය වෙන ශක්තියක් ඔගේ තියෙනවා. ඒක දීලා තියෙන්නේ මනසෙයි. ඒ මනසෙන් දුන්න ශක්තිය අභිභවා වෙනස් කරන තව බලයක් නේ. එහෙනම් ඒ බලය ගන්න අවිඥාලාභියෙක් වෙන්න ඕන. අවිඥාලාභියට පුළුවන් අරග පාලනය කරලා වෙනස් කරන්න. අන්නතර මොකද මේ ගලක් වශයෙන් තියෙන එක නම් මලක් කරන්න පුළුවන්. ඔන්න රත්තරන් කරන්න පුළුවන්. අදිචාන කරනකොට පරිවර්තන වෙනවා ඒක තියෙන එක ඒ විදිහේ. ඉතින් අර සාමාන්‍ය පොදු බුද්ධිලයාගේ අර අවිද්‍යාව තුනා කර්ම ශක්ති ක්‍රියාවලිය හැදිච්ච රටාව. ඒ භුක්ති පාලනය වෙනස් කරලා. මේකෙන් පුළුවන් වෙන අවිඥාලාභියට තමන්ට ඕනේ එක පාටපත් ගන්න එක තියෙන සුද්දාස්තක. හදුව ගම ගල හතර. ඔන්න ගල ජලය කරන්න පුළුවන්. අන්න ඒකයි බලේ. ඉතින් ඒකත් පුදුමයක් නේ. හටා වන්න ඕක. ඉතින් මෙන්න මේක කියලා නාම රූප තමයි අන්න අර නාම රූප වලට හටගත්තේ විඥානේ මුල් වුණා. විඥාන කිව්වේ හිත කිව්වට හරියන්නේ. හිත කියන්නේ විඥානේ කියන අපි සාමාන්‍ය කතාවට විතරයි. හිත විඥාන වෙන්න අවස්ථා අටක් යන්න ඕනේ. විඥා අද මේ අපි විඥානේ කියලා කියන්නේ විඥාන ස්තන්දීයකට. විඥාන ස්කන්ධ පාටපත්ින් නවිනි අවස්ථාව. පබස්සර මිදම් බික්කවේ චිත්ත. කියන තැන ඉඳලා පටන් ගන්න චිත්ත. චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරම් මනෝ මන ආයතනං මනීන්ද්‍රියං විඥාන අටවෙනි එක. විඥාන ස්කන්ධෝ නවිනි. ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙලා විඥාන ස්කන්ධ පාටපත්ින් නම් අවස්ථාවකදී තමයි ඉදිරියටපත් වෙන්නේ. පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේන උපකිලිටේන උපකිලිටං කියලා පෙන්වන්නේ අන්දිතන. ආගන්තුක උපක්ලේශ වලින් උපකිලිටේපත් වෙනවා. අනේ උපකිරිතරපත් උනාට පස්සේ විඥාන බවටපත් වෙනවා. නැහැ නැතිනේ චිත්තය විතරයි. එනි එන විඥාන නිරෝධ කළ හැකි. සංකා නිරෝධන විඥාන නිරෝධයි. හැබැයි චිත්ත තියෙනවා. එන බුදුරණාහතේ විඥාන නිරෝධ කළා නමුත් හිත තිබුණා. අන්න එහෙනම් හිතර විඥාන කියන්නේ නැහැ. ඒකටනේ චිත්ත. ප්‍රබසර මිදම්බික් කියන්නේ ප්‍රබසර චිත්තය බුදුරණාහතේ තියෙනවා. විඥාන එකක් අර විඥාන නිරෝධයි. අන්න අපි දැක්කන්ද මොනවද මේ විඥාන? චිත්ත බවට පත් වුණාම ආරම්මනේ විඥාන ලක්ෂණේ විතරයි දැනගන්න ලක්ෂණේ තියෙනවා දැනගන්න බලාපොරොත්තුවක් නෑ. තියෙනවා තියෙනවා. ඒකට කියන්නේ කුසල මූල පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියලා පරිච්ඡාමපාදයක් තියෙනවා නේද? ආර්ය පරිච්ඡාමපාදය. දැන් මේක අහලා නැන්නේ නේද? කුසල මූල පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ව පස්ව පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හායි කියන්නේ. වේදනා පත්‍ය පසාදු පසාද පත්‍ය අදිමෝක්ක අදිමෝක පත්‍ය භව භව පත්‍ය ජාති මෙන්න අරිහත් ජාතිය අන්තිමට ජාති පත්‍ය ජරා මරණං ඒවමේතං ඒවමේතේතං ධම්මානං සමුදය හොතිය නවතිනවා දුක්ඛක්ඛන්දසෙද කියන්නේ ඒවමේතස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හොදි කියලා ඒ පරිච්ඡේදපදයේ කියලා වර යන්නේ අන්න ඒවමේතේතං ධම්මානං සමුදය හොදි කියන නවතිනවා මෙන්න ආර්ය පරිච්ඡේදපදය මෙන්න අපි අනුගමනය කරන්න ඕනේ දැන් සියලු විඥාන අපි දුරු කරන්න අපිට අවශ්‍ය නැහැ අවිද්‍යාව පත්‍යෙන් හටගන්න සංඛාර නිරෝධ කරන්නේ අවිද්‍යාපත්තියෙන් හටගන්න සංඛාර විතරයි. මොකද හේතුව? අපේ සසර ගමනට හේතු වෙන්නේ අවිද්‍යාපත්තියෙන් හටගන්න සංඛාරය. අපිට ඕනේ සසර දුක දුරු කරගන්න. ඒතර මෙලෝ මේ උපන් කෙනා මැරෙන දු ජීවත් වේතු ක්‍රමයක් තියෙනවා. ඒ ටික ජීවත් වෙන්නත් අපිට මේ ලෝකේ සම්මතිය කතා බහ කරන්න ඕනේ ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ තුලයි අපිට මේ ජීවිතේ පමනයි. එයා ස උපදී හේස වෙච්ච නිර්වාණය කිව්වේ ඒකයි. අනුපරිහේසයේදී ඒකත් ඉවරයි. එනම් උප අරිහතේ ඉනම් කෙලවර කරනකම් අරි පිරිනම් පාන මොහොතේ නිකා ජීවත් වෙන්නේ කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානකින් විඥානේ දරාගෙන. හැබැයි ඒකේ දැන කුසල මූලයේදී හටගන්නේ අනිත්‍යදී අනිත්‍ය හැටියට දුක්ඛදී දුක්ඛ හැටියට අනත්ත්‍යදී අනත්ත්‍යට 100%ක්ම දැකලා ඉවරයි. ලෝක සම්මතින් කතා කරනවා. ලෝක සම්මතිය හොඳයි කියන්නේ ලෝක සම්මතියට හොඳයි කියනවා. මම කියලා කතා කරනවා. ඔබ කියලා කතා කරනවා. ඉතින් පොත පෑන කියලා කියනවා. ඒ වක්කම ඒ කියන. ඒ විදිහට හඳුනනවා. හැබැයි අර අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ සංඛාරපත්‍ය විඥානන් වලින් නෙමෙයි. කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානන් කියන කෙනින් දකි. ඒකේ වෙනස මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් කෙලසීමු කෙලසීම හිඳ දැමු විඥාණයට කියන කුසල මූලපත්‍ය සංඛාරයෙන් හටගත විඥාන. ඒකේ තියෙන වෙනස මොකද්ද? අර විදිහටම අරගෙන ආවක් කෙලස් කහර නැහැ. අන්න ඒකයි වෙනස. අන්න ඒකයි. ඒ නිසා කියනවා පුඤ්ඤපාප පහිනයි. ඔව් නමුත් තියෙනවා. මොකද දැන් බුදුරන් හොඳයි සංඛාර නැහැ කිව්වොත් අපි අහනා මෙහෙම දෙයක්. බුදුරන් වහන්සේ කියන්නේ දැන් මේ අහනවා එක අවස්ථාවක කවුද ධම්මදින්නා තෙරණහසයෙන් විසාක හිටු තුමා අහනවා මේ විඥානේ මේ පිළිබඳව මෙහෙම යහන්නේ ඉතින් ගත මාතෘකාව පොඩ්ඩක් නවරු නැවතුණා දැක් කරගන්න මේ සංඛාර පිළිබඳ වහන මෙහිම කතාව. නිරෝධ සමාපත්තියට සමවැදුන රහතන් වහන්සේ නම. අරිහතුන් වහන්සේ නම. නැවතත් එයින් නැගී සිටනකොට ඉස්සෙල්ලාම පහළ වෙන්නේ මොන සංඛාරද කියලා. ඒක නා විසාක මනෝ සංඛාර. ඊළඟට පහළ වෙන්නේ වචී සංඛාර. ඊට පස්සේ පහළ වෙන්නේ කාය සංඛාර. දැන් සංඛාර සියල්ලම නිරෝධ කළා නම් මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් ආපහු වෙන සමවැදින මොන සංඛාරවලද? ඒ සංඛාර මොනවා? දැන් සියලු සංඛාර නැති කළා නම් එහෙම අරිහත් වෙන පත් වෙන සියලු සංඛාර නැති වුණා නම් නිරෝධයට පත් වෙච්ච අරිහත් උන්වහන්සේ නැවත නැගී සිටිනකොට ඒ අනුපිළිවෙලින් එන සංඛාර තුනක් කිව්වා. ඉතලා මනෝ සංඛාර පහළ වෙනවා, ඊළඟට වචී සංඛාර පහළ වෙනවා, ඊට පස්සේ කාය සංඛාර පහළ වෙනවා කියලා. එහෙනම් අරිහත් උන්වහන්සේට මනෝ සංඛාර තියෙන නිසා වචී සංඛාර කාය සංඛාර තියෙන නිසා නේද පහළ වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ අවිද්‍යාව පත්‍ය සංඛාරා නෙමෙයි. අන්නේ මොන සංඛාරද? අන්නේ කුසල මූල පත්‍ය සංඛාරා. නැහ කුසල මූල පත්‍ය ආනින්ජ අවි සංඛාරා. විග්‍රහ කරලා ගන්න දෙන්නේ උතෙන්ට. කුසල මූල පත්‍යෙන් පහළ වෙන අරිහත් වෙන අතර ආනින්ජ අවි සංඛාරය. ආනින්ජ කියන්නේ නැවතත් ජනිත වීම සඳහා ඉඳුවන්නේ නැති එකට කියන ආනින්ජ. මතු උප්පත්තියට හේතු වෙන්නේ නැති සංඛාර. ආනින්ජ අවි සංඛාර. මේ අධ්‍යාට විතරයි. ඉත පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ඒ දෙක පින්පා දෙක මතු දෙකට යන ඒවා යවන්නේ. පුඤ්ඤපාව පහින. ආනිජ්ජාවි සංඛාර පහින නැහැ. අන්න කුසල මූලපත්‍ය සංඛාර කියන්නේ ආර්ය මාර්ගයේ වැදින්නේ නෝකයි. කෝසානි විජේය කේවලානි දිබ්බම් මානුෂකංච බ්‍රහ්ම කෝසං සබ්බ කෝස මූල බන්ධනා පමුත්තෝ කුසලෝතාදි පෞච්ඡතෝ තතත්තා. දිව්‍ය කෝස මනුෂ කෝස බ්‍රහ්ම කෝස සකල විද කර්ම කෝස ඒ කියන්නේ උපදින තැන් උස් කියන්නේ පිළිබඳ ඒ වායේ ඉපැත්මට හේතු වෙන මූල බන්ධනේ වන අවිද්‍යා තෘෂ්ණාවන්ගේ පහ කිරීමක් ඇද්ද කුසල්‍යයි කියන ලැබේ. මොන අවිද්‍යා තෘෂ්ණාදීක පහ කරන සතර ගමන්ට හේතුවේ. ඒකයි කුසල
කියන්නේ.
හේතු නොවන සංඛාරය.
ධර්ම යම්
ආනිජාවි සංඛාරකින් සංඛාර තියෙනවා විඥාන වල අරූප ලෝකෙ උපදින එපා මහරහතන් වහන්සේ. දැන් රහතන් වහන්සේට දැන් ආනිජාවි සංඛාර ආර්යතුන් වහන්සේට තියෙනවනේ. ආනිජාවි සංඛාර වලින් අරූප ලෝකෙ උප්පත්තියට හේතු වෙන එක විතරක් නම් කියන්නේ. ඒකෙදී අපිට කියන්න වෙන නේද ආර්යතුන් වහන්සේ අරූපාවච සංඛාර ඉවර කළා නෑ. අන්නේ කයි කියන්නේ. ඉතින් මොකද එතෙන්දී පෙන්වන්නේ අකම්පිත සංඛාරයක් කියන වචනේ පෙන්වන්නේ ඔක පෙන්නේ. මොකද නිවත් එකක් වක් කියලා ගන්නවා. ඉතින් මේ මෙහෙමයි ආනිජ්ජාපි සංඛාර කියන වචනේ පෙන්වන්නේ නැවත ජනිත කිරීමට හේතු නොවන කියන එකයි. ඒ සංඛාරයේ ස්වභාවය ඒකයි. දැන් ওই ලෝකයේ තිබෙන මෙන්න මෙහෙම දෙයක්. ওই ආනිජ්ජාපි සංඛාර කියන වචනේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු නිරුක්ති ධර්මයයි. එතකොට ලෝක සම්මතයේ භාවිතාවයි දෙකක්. ලෝක සම්මතයේ එදා විමුක්තිය සැලසුනා කියලා හිතාගත්තේ අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච අයට. ඒගොල්ලෝ නැවතත් මේ ලෝකෙ උපදිනවා කියලා දැක්කේ නැහැ. මොකද ලෞකික ඥානෙට දකින්න බෑ. ඒගොල්ලෝ විමුක්ති ස්ථානය හැටියට සැලකුවේ අරූපාවචරය. ඒ නිසා තමයි නැවත ඉපදීම හට නොගන්න දෙන සංඛාර කියන වචනේ දැම්මේ ඒකට. ඒ බලාපොරොත්තු ඒකේ තියෙනවා. අරූපාවචර සංඛාර වලට ඒ වචනේ ගන්න හේතුව අන්නේ ඒකයි. මොකද අරූපාවචර සංඛාර වලට ආනිඤ්ජාපි සංඛාර කියන්නේ කියලා. කියන්න හේතුව නැවත ජනිත වීම විහි නොකරන සංඛාරී කියන ආනිජ්ජාපි සංඛාර කියන වචනේ භාවිතා කළේ ඒකට. ඒ බුදුරන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා හිටපොයි දන්නේ නැහැ ඒක උපංගයි නැවත මෙහෙන බව. ඔය ඇත්ත වශයෙන් මේකත් පුඤ්ඤාපි සංඛාරය. එතන තියෙනේ. එතන මෙහෙම දෙයක් තියෙනවා. යම්කිසි බුද්ධලයේගේ ලෝකවල ඉපදීමේදී අතහැරපු යමක් තියෙනවා. නැවත උත්පත්තියට හේතු නොවන සකස් කිරීම තියෙනවා. අවිද්‍යා රුහ්නාදිකෙන් තොර වුණා වූ යම්කිසි ආකාරයක ඉහාත්ම සුඛ විහරණයට භාවිතා කරන යමක් තියෙනවා නම් ඒ ඉහාත්ම සුඛ විහරණය අවිද්‍යා රුහ්නාදිකෙන් තොරයි. ඒ නිසා ඒක නැවත මතු ජනිත කරන්න හේතු නොවන සංඛාරයක් බවටවත් ආනිඤ්ඤාපි සංඛාරයක් බවටපත් වෙන්නේ. ඒතර ඒ නිසා ඒකයි නියම ආනිඤ්ඤාපි සංඛාරය. ඒතර ලෝක සම්මතයේ ලෞකික යෝගීන් වඩන්නා වූ අරූපාවචරී ලැබෙන සංඛාරය පුඤ්ඤාපි සංඛාරයයි. ඔව් ඒක ආනිඤ්ඤාපි සංඛාරය කියලා ගත්තේ ඒගොල්ලන්ගේ තියෙන නොදැනීමයි. ඒතර ධර්මයේ තුල විග්‍රහ කරලා තියෙනකොට විග්‍රහය තෝරගන්න බැරි කම නිසායි එතන ඒකලත් අපි ගත්තේ මේ නැවත උපදින්න මේ කියන්නේ ඒ ලෝකයේ උපදින සංඛාරය කියලා. එහෙම ගණ්ඩ ගිය ගමන්ම ආනිඤ්ඤාපි සංඛාරය වන්න අරිහතුන් වහන්සේ සංඛාර නිරුද්ධ කළා නෑ කියලා ගණ්ඩ වෙනවා. එහෙමනම් අරූපාවචරී උපදින සංඛාරවට නම් ආනිඤ්ඤාපි සංඛාරය කියන්නේ අරිහතුන් වහන්සේගේ ආනිඤ්ඤාපි සංඛාර මොනවද? එහෙනම් ඒවත් අරූපාවචරී උපදින්නේ නැහැ. ඒකේ තියෙන වෙනස මොකද්ද? අපි ඒක ඇතුළට දැක ගන්න ඕනේ. අන්න ඒකයි කියන්නේ මේ ධර්මයේ තුල සියුම් තැන් හුඟාක් දුරට අපිට විග්‍රහ කරගන්න වෙලා තියෙනවා.
මට සාධාරණ කර වෙච්ච එක නම්
ඒක හරිද? ඔව්. අත වශයෙන් හරි අමාරුයි මේ ධර්මය ගැන අපි කොච්චර කිව්වත් මේ විග්‍රහයක් ගන්න දෙනක් නම් මම හිතන්නේ ඔයා තියේ කියලා. ඔව්. අන්නේ එකයි කියන්නේ බුදුරන් වහන්සේගේ දේශනාවේ තියෙන ධර්මයේ ගැළපෙන්නේ නැද්ද? පේන්නේ එකයි. ඒක අන්තිම මතු වෙනවා. ඔයිට තව ඉදිරියට මොකද ලස්සන මතු වෙලා එනවා මේ දැන් විතරක් නෙමෙයි. අංග සම්පූර්ණ මේවා මුලාක අංග සම්පූර්ණ එකින් එක මතු කරලා තියෙන පුරන් ශක්තියක් එනවා. ඕවා කොයි කාලේ ලියවිච්චද? කවදාද ලිව්වේ? කවුද ලිව්වේ? කොහෙද ලිව්වේ? කෝ සාක්ෂි? ඔක්කොමත් එකලා දෙන්න පුළුවන් කාර්යයක් අනාගතේ තියෙනවා. ඔය ඔක්කොම පුරා විද්‍යා සාක්ෂි පිටින් දෙන්න පුළුවන් අවස්ථා එනවා. ආයි මේ
අපිට සංගායනාත්මක අවස්ථා
තියෙනවා. ඒ වෙනවා ඉතින් ඉදිරි කාලයකදී සමහර වෙලාවකින් අවශ්‍යදී සම්පූර්ණ කරන්න වෙනවා. ඉතින් ඔය ඇත්ත වශයෙන් අපිට සම පුළුවන් අවස්ථාවක් ගැන නෙමෙයි කියන්නේ. නමුත් අපි දකිනවා ඉදිරි කාලයේදී අයි දාපිරපු සිල්පිලිසිඳියා මහරහතන් වහන්සේලා බිහි වෙන්න ඉඩ තියෙනවා. අන්නේ බිහි වුණාට පස්සේ අපිට ප්‍රශ්න ඉවරයි. ඒගොල්ලන් උන්වහන්සේලා ඒ ටික කරයි. අපි දන්නේ නැහැ කොහොමද කියන එක. නමුත් එහෙ වෙන්න ඉඩ තියෙන බව හොඳටම පේනවා. මෙතවත් එහෙම කරන්න දෙයක් නැහැ. දැන් අපි කල්පනා කරලා බලන්න. දැන් අපි කොච්චර අහලා බැලුවත් දැන් මෛත්‍රී භාවනා ගැන බැලුවොත් ඔව් අපි තව පොඩ්ඩකින් ඒ ගැන විස්තරයක් ගමු. බොහොම වැදගත් ඒකත්. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අපි. ඔය ආනාපාන හතිය ගැන කියනකොට දැනගන්න තියෙන වැදගත් දෙයක් තමයි මෙන්න මෙහෙම වැදගත් කොටසක් තියෙනවා. කාරණා දෙකක් තේරුම් ගන්න. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ තුන් මාසයක් හය මාසයක් ඔය වස් කාලේ තුන් මාසයක් ආදී වශයෙන් දාන කියන භික්ෂුව හැරෙන්න කිසි කෙනෙක් එන්න එපා මා හම් වෙන්න කියලා එක්තරා නියෝගයක් පනවලා හිටන් ගිය අවස්ථාවක් තියෙනවා. මෙන්න මෙහෙම හිටපු අවස්ථාවකදී ඒ තුන් මාසෙ හය මාසෙ ඉක්ම ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවන් අමතලා අහනවා කියනවා, මහණනි, අන්‍ය පරිබ්‍රාජිකයෝ ඔබලාගෙන් ඇහුවොත් බවත් ගෞතමයන් වහන්සේ කෙබඳු විහෙරණයකින් මේ ඉකුත් වස් කාලයේ වාසය කළාද කියලා ආනාපාන සතියෙන් වාසය කළා කියලා කියන්නේ. ඒ ආනාපානිය මොකද්ද කියලා ඇහුවේ. ඒකට අරිය විහාරයේ ගියත්, බ්‍රහ්ම විහාරයේ ගියත්, තථාගත විහාරයේ ගියත් කියනවා කියලා කියන්නේ. මේ වැදගත් දේශනාව. ඒ ආනාපාන සතිය කුමද්ද කියලා ඇහුවේ. ඊට අරිය විහාරයේ ගියත්, බ්‍රහ්ම විහාරයේ ගියත්, තථාගත විහාරයේ ගියත් කියනවා කියලා උත්තර දෙන්න. හැබැයි ලෝක සම්මත එකක් උයි ශාසනයෙහි කිව්ව වෙනම තිබුණව පැහැදිලිව පේනවා නේ. ඒකද ආයෙ. නම් බුදුරජාණන් වහන්සේ වැඩ ආනාපාන හතිය ගොත් ඒක මොකද්ද කියලා අහුවාම ඒකේ කාරණා තුන. ඒ තුනම ආර්ය විහාරණ, ආර්ය කියන්නේ බෞද්ධ. බෞද්ධමයි. බ්‍රහ්ම විහාරය කියන්නේ බ්‍රහ්ම කියන්නේ බුදුරජාණන් වහන්සේ. තථාගතයන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් තථාගතයන් වහන්සේගේ වාසයටම කිව්ව නම් තුනක් තමයි අය උන්වහන්සේ ආනාපාන හතිය බහුල කොට වාසය කළා කියලා කියන්නේ. ඒක මොකද්ද කියලා ඇහුවොත් ඊට ආර්ය විහාරය කියත්, බ්‍රහ්ම විහාරය කියත්, තථාගත විහාරය කියත් කියනවා කියලා කියන්නේ. දැන් අපිට ආර්ය විහාරය හෝ බ්‍රහ්ම විහාරය හෝ තථාගත විහාරය හොයාගත්තොත් ත්‍රිපිටකේ කොහෙන් හරි ආනාපාන හති අහුවෙනවා නේද? බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු කියලා හිතා ධර්ණීය මත සූත්‍රයේ කියනකොට දසයට කියනවා මේකට බ්‍රහ්ම විහාරය කියනවා කියලා. මේකටයි බ්‍රහ්ම විහාරය කියන්නේ කියලා ධර්ණීය මත සූත්‍රයේදී අන්තිමට කියවෙනවා. බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු මෙන්න මේකන බ්‍රහ්ම විහාරය කියනවා. එන ආනාපාන සතිය වාසය කළා කියලා කියන්නේ තථාගතයන් වහන්සේ මේ වස්තුම් වාසී බහුලකට වාසය කළා කියන්නේ. ඒක මොකක්ද ඇහුවාම ආර්ය විහාරය කියත්, බ්‍රහ්ම විහාරය කියත්, තථාගත විහාරය කියත් ඒ ක්‍රමයට කියනවා කියලා කියන්නේ. දැන් බ්‍රහ්ම විහාරයත් අපි හොයාගත්තා. එන කර්ණීය මත සූත්‍රයේ තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ බහුලකට වාසය කරන ආනාපාන සතිය. දැන් හතර පැහැදිලිද? දැන් බුදුරජාන් වහන්සේ කරවල තියෙන ආනාපාන හතිය ධම්ම මේතා විහාරං ඉදමාහු කියලා පෙන්නපු කර්ණීය මත සූත්‍රයේ තියෙනවා. අපි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ ඒක ආනාපාන හතියක් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. එතකොට හරීම වැදගත් හරියක් තමයි තුනේ ඔය කොට අපි අරගන්නේ. දැන් ආනාපාන හති භාවනා වෙන බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේශනාවේදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඉද වික්කවේ බික්කු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං උජුංකායන් පනිද්දාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස සති සතෝ පසවත්. දැන් මෙහෙමයි පටන් ගන්න. දැන් මේ බික්සු කායානුපස්සනාවෙන් වාසය කරනවා කියන්නේ කොහොමද කියලා එක පෙන්නකොට දැන් අපි මේ පටන් ගත්ත ආනාපාන හරි භාවනාව කරන ආකාරයේ මුල පටන් ගත්ත හැටි. අරඤ්ඤ ගතෝවා රුක මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා. දැන් ওই කාලේදී ලෝක සම්මතයේ තිබිච්ච ප්‍රශ්න වලට පිළිතුරු දීගෙන තමයි ඔය විස්තරය දෙන්නේ. දැන් මිනිසුන්ගේ මතයක් තිබුණා අරඤ්ඤ ගත වෙලා රුක මූල ගත වෙලා ශුඤ්ඤාගාර ගත වෙලා මේ භාවනාව කරන්න ඕනේ. එවන් මතයක් තමයි ලෝකේ තිබුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අරඤ්ඤයකට ගියේ හෝ රුක මූලකට ගියේ හෝ ශුඤ්ඤාගාරයකට ගියේ හෝ කොහේ ගියා හෝ කරන්න ඕන එකයි මෙහි පෙන්නේ. ඔතෙන් ගියාද හරියන්නේ නැහැ. ඔන්න එකයි වෙන්නේ. නිසීදති පල්ලංකම්. යම් පලක් බැඳගෙන වාඩි වෙලා කියලා අපිට අද පෙන්වන්නේ අර්ථ. මේ ආර්ය විනී පල්ලංකේ කියලා කියන්නේ. උච්ච අංකේ තමයි උච්ච මානේ. මානෙන් තමයි මනින්නේ අංක. මම පළවෙනියා, මෙයා දෙවෙනියා. ඔහොම මැනමැනා ඉන්නේ. ලෝකෙ දින මාන්නාකාරෝ. ඔය මාන්නාකාරකම බිඳුවරම වසකහම පල්ලංකේට වැස්සේ. පහතම අංකය කියන්නේ අනතිමානී කිව්ව දෙනන්න කර්ණීය මෙතු සූත්‍රයේ ආනාපාන හතිය වෙන්නල්ලෝනේ සුවචෝ චත මුදු අනතිමානී. අතිමානීට වැස්සාම පල්ලංකේට වැස්සා. ඉරමිනිය කොටාගෙන ඉඳීම නෙමෙයි කියන්නේ කොහොම හිටිය හරි අනතිමානීව ඉන්න ඕනේ. ඉස්සෙල්ලාම වෙන්න ඕනේ අන්න එතනපත් වෙන්නේ. උජුං කායං කියන එක කොඳු වැට කියලා කිලින් පිළ කිලින් තියාගෙන කියලයි අපිට උගන්වන්නේ. කායජ්ජුතුකා චිත්තජ්ජුතුකා කියලා මේ ධර්මයේ කායජ්ජුතුකාව හෙවත් කය ඍජු කරන හැටි පෙන්නලා තියෙනවා. ක්‍රියාකලාපයේ අවංක භාවයට පත් කරගත්තාමයි කායජ්ජුතුකා හැදෙන්නේ. උජුං කායං කියන්නේ සක්කෝ උජූච සූජූච අන්න උජුං කායං කරන හැටි. ඍජු වෙන්න වනාසේ ඍජු වෙන්න මොනවාද? අවංක වෙන්න මනසේ අවංක වෙන්න. නිහතමානී බවට අනතිමානී බවට පත් වෙලා මනාසේ අවංක භාවයට පත් වෙනවා උජුං කායන් වෙලා ඉවරයි. පනිදාය පරිමුඛං සතිං උපට්ඨවිද්වා. පරිමුඛං සතිං මොකක්ද අපි ප්‍රමුඛ කරගන්නේ මොකද්ද? පරිමුඛ කරගන්නවා කියන්නේ අපි ප්‍රමුඛ කරගන්නවා. සතිය ප්‍රමුඛ කරගන්නවා. ප්‍රමුඛ භාවයට පත් කරන්නේ මොකද්ද? සතිය කොහෙද පිහිටවන්නේ? මේ බුද්ධ ශාසනයේ පින්නපු සතිය, සම්මා සතිය. මේ ශාසනයේ බහැර කොහෙවත් නැහැ. මොකද්ද සතිය කියන්නේ? දැන් සතියත් උදෙන් තෝරා ගන්නවා. ඔය සතිය ප්‍රමුඛ කරලා පිහිටවා ගන්න. සතිය තෝරාගෙන ඉන්න ඕනේ. දැන් සතිය කියන්නේ මොකද්ද කියලා අහපුවාම කියන්නේ සතිය කියන්නේ හොඳ සිහියෙන් කටයුතු කරන්න. ඒතර සතිය. සිහි කල්පනාවෙන් යනකොට යනවා කියලා යන්නේ, එනවා කියලා එන්නේ, දැන් ඔහොමනේ කියන්නේ. ඉන්නවා කියලා ඉන්න. ඒකවර කරන වැඩේ හොඳ සිහියෙන් කරන්න කියලා කියන්නේ. මොකද සතිය කියන්නේ චෛතසිකයක් තියෙන සති චෛතසිකය. මේ සතිය කියන එක යෙදෙන්නේ කොහෙද? පින් හිතක පමණයි. කුසල හිතක පමණයි. කුසල හිතක සතිය යෙදෙනවා. අකුසල හිතක සතිය යෙදෙන්නේ නැහැ. මේක ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා. අපි ධර්මයේ පෙන්නලා තියෙනවා. හොඳයි අපි හිතමුකෝ සිහියෙන් කරන්න වැඩි සතියෙන් කරනවා කියන්නේ සිහියෙන් කරනවා කියන එක නා. අපි හිතමු මිනිහෙක් ඌරෙකුට දුවක්ුවක් බඳිනවා. කලේ ගිහිල්ලා. හරියක්කාරිය. හොඳට සිහි කල්පනාවෙන් කරන්න ඕනේ. තමන්ටපත් වෙනවනේ නැත්නම්. දුවක්ුව ගෙනහිල්ලා නියම ඉදිරියට බැඳලා, මරුවැල්ල නියම ඉදිරියට ඇදලා, බොහොම පරිස්සමෙන් මරුවැල්ල ගැට ගහලා, ඒ මිනිහා බොහොම පරිස්සමෙන් කරන්න ඕන වැඩ. දුවක්ුව බඳින එකයි. හොඳ සිහිනුවනේ සිහියෙන් කරන්න ඉබේ. ඒක සිහියෙන් නොකළා නම් එහෙම මේ මිනිහට පත් වෙනවා. එන අර හොඳව සිහියෙන් කරනවා කිව්වොත් එහෙම ඕක සිහියෙන් කරේක් වෙන්නේ නැහැ. ඉතින් සිහියෙන් කරන්න කිව්වොත් මේ පව් වැඩක් නේද කරන්නේ. දැන් පාප ක්‍රියාවලියකට සතියේ දෙනවා. දෙදෙන්න බෑ. එහෙනම් ඒකට සතියේ දෙන්න බෑ සිහියෙන් කරනවා කියලා අදහිතායි නෙමෙයි ලෝක සම්මත සිහිය නෙමෙයි ඔය කිව්වේ. මම තෝරුම් ගන්න ඕන එක. ඔය සිහිය අබුද්ධෝත්පාද කාලෙත් තිබුණා. නමුත් බුද්ධෝත්පාද කාලේ මේ බුද්ධ ශාසනයේ පවතින සතියේ අනිත් ශාසනයක නැත්නම් ඒ සතිය මොකද්ද? ඔන්නක තෝරා ගන්න ඕනේ. සතියේ නැගිනා සත්‍යයේ නැගිනා සතිය. සත්‍යයට අනුකූල වන්නා වූ යමක් වන්නේද? ඒක සතියයි. සත්‍යය මොකද්ද? මේ දුකයි කියලා දකින්න ඕනේ, මේ දුකට හේතුවයි කියලා දකින්න ඕනේ, මේ දුක නිරෝධයයි කියලා දකින්න ඕනේ, මේ දුක නිරෝධ ගාමිනී මාර්ගයයි කියලා දකින්න ඕනේ. මෙන්න මේක දකීලා හිටන් ඊට අනුකූලව තමන් කරන ක්‍රියාකලාපේ ඊට අනුකූලව කරන්න දක්ෂ වුණොත් අන්නේ යාර සතියක් තියෙනවා. ඒකයි සතිය කියන්නේ. මෙන්න මේක කුසල හිතකේ දෙන සතිය. සතිය තේරුම් ගන්න ඕනේ ඔය විදිහට. අන්න සතියේ මුදුන්පත් කරලා මූඛ්‍ය කරගන්නවා කියන්නේ නිවන මුල් කරගෙන නිවනට අවශ්‍ය කරන ක්‍රියාකලාපේ දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. කුමක් කළොත්ද නිවන් දකින්නේ? කොහොම හිතුවද, කොහොම කිව්වද, කොහොම කළොත්ද නිවන් දකින්නේ? නිවන්ට හේතු වෙන මොන විදියට ජීවිතයද, මොන විදියට ක්‍රියාවද වුණේ කතාවක්ද? මෙන්න මේ කියන කාරණාතික අවංකව නිහතමානීව යම්කිසි පුද්ගලයෙක් තේරුම් අරගෙන ඉන්න ඕනේ ඔය භාවනාව කරන්න ඉස්සෙල්ලා. ඔන්නඔකට කියනවා පරිමුඛං සතිං උපට්ඨවිද්වා. සෝ සතෝ අසති. ඔහු විසින් සතියෙන් ඇසුරු කරන්න ඕනේ. සතෝ පස්ස සති. සතියෙන් පහ කර දමන්න ඕනේ. දැන් නිවනට හේතු වෙන ක්‍රියාකලාපයේ තේරුම් අරගෙන. ඒ ක්‍රියාකලාපයේ සතියේ තේරුම් ගන්න නිවනට හේතු වෙන්නේ මෙහෙම කියලා තේරුම් ගන්න ඊට ඕනේක ඇසුරු කරමි. ඊට විරුද්ධ දේ පහ කරමි. කටයුතු කිරීම ආරම්භ කරන්න ඕනේ. මොන සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමිති පජානාති. දැන් මේක තේරුම් ගන්න බුදුරන් වහන්සේ දෙනවා මෙන්න මෙහෙම එකක්. කිලිටි හිත උපක්‍රමයෙන් පිරිසිදු කරගන්න උපමාවක් දුන්නා. හරියට ගොමස් කර කුණු රෙද්දා සුද්ධ පවිත්‍ර කරලා හිටන් පිරිසිදු රෙද්දක් හදා ගන්නවා වාගේ. මේ කරන්න පුරුදු වෙන්න. මේ දුන හොඳ උපමාවක්. මෙන්න මේ උපමාවදී අපි දකින්න ඕනේ මේ උපමාව අපිට සංසන්දනය කරගෙන අපි හිතක. මේ කිලිටි රෙද්ද අපේ මේ චිත්තාවලිය නා. මේ චිත්තාවලිය තුළ අපි මේ සංසාරයේ බලන් හුරු පුරුදු කරගත්තා. මේ අධ්‍යයයේ හුරු පුරුදු කරගත්තා. නොඑක් ලාමක අකුසල දහම් තියෙනවා. අකුසල ක්‍රියාකලාපයන්ගේ හුරු පුරුදු. මේ සමහර හුරු පුරුදු හරි ගණී බවන. බොහොම තදයි. දීතියෙන් අරගන්න බෑ. හැබැයි ඒවා අපි අරගන්න ඕනේ. අන්න ඒ නිසා මොකද කරන්න ඕනි? අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අඩු ලුහුණු පුංචි පුංචි අරගන්න නෙමෙයි. දැඩිව වැඩිලා තියෙන මහා දරුණු ලෝභ දේශ කුණු ගොඩවල් අයින් කරගන්න. මට මෙහෙම රාගය හට ගන්නවා, මෙහෙම දේශය හට ගන්නවා. එහෙනම් මෙහෙම ලෝභය හට ගන්නවා මෙහෙම ද්වේෂය හට ගන්නවා කියලා අපිට මේක තේරෙනවා නะ අපි හොඳ මනාව නුවණින් ඉඳලා මට කෙබඳු දෙයක් ඇසුරු කරනකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේවා ඇසුරු කරනකොට ලෝභය හට ගන්නවාද ඒක මට පාඩුවා එහෙනම් ඉස්සෙල්ලා මම මේ දැඩි ඒවයින් කරගන්න ඕනේ ඒවා ලේසියෙන් අරින්න බෑ දීර්ඝ ලෙස දහම ඇසුරු කරන්න ඕනේ ඒවේ අනිච්ච දුක්ඛ අනාත්ම සාවේ මෙනෙහි කරන්න ඕනේ අන්න මෙනෙහි කරනකොට දීර්ඝ ලෙස ඇසුරු කරනවා දීර්ඝලෙස ඇසුරු කරලම මම දීර්ඝලෙස ක්‍රමක්‍රමයෙන් පහ කර දමන්න ඕනේ. මම දීගං අපස එකපාරයි ඉඳ කරන්න බෑ මේ ලෝභ කුණු කොටවල්, ද්වේෂ කුණු කොටවල්. බොහෝම ඉවසිල්ලෙන් ඉඳගෙන ක්‍රියාවට නැගින්න ඉස්සෙල්ලා නවත්තගින්න. අයින් කරගන්න ඕනේ. මෙන්න මේ අයින් කරගන්නකොට එක්තරා පැත්තකින් මේ ලෝක ක්‍රමයක් එකක් තියෙනවා. මොකද්ද මේ ලෝක ක්‍රමී? මූණ හදවත පෙන්වන කැඩපතක් බඳුයි කියලා අපි අහලා තියෙනවා. අපේ හදවතේ යම්කිසි හිතවිල්ලක් නැගෙනකොට ඉස්සෙල්ලාම නැගෙන්නේ මූණට. එහෙනම් මේ මුඛ පරිමණඩලයේ මුල් කරගෙන තමයි හටගන්නේ. දැන් ළමයෙකුට එකපාරට අපි චොක්ලට් එකක් දෙන්න හදනවා. පුදුර ගන්නවා. ළමයා අඬන්නේ ඉස්සෙල්ලා කට ඇද කරලා හිටන් කජුලිල්ල වගේ හදාගෙන මූණ අකුලගෙන ලැහැක් වෙනවා. ඊට පස්සේ අඬනවා. ක්‍රියාවට නැගන්නේ පස්සේ. අපිට තරහ යනවා. කාට හරි ගහන්නේ. ඉස්සෙල්ලා මූණ දෙයලා කට ඇදගෙලා ගිහිල්ලා හිටන් මූණ රෞද්‍රයලා ගිහිල්ලා තමයි ඊට පස්සේ තරහපු ගාම ඉස්සෙල්ලාම හඟවනවා. හිතවිල්ල හඟවනවා මූණේ. අපි මූණට හිත තියාගෙන ඉන්නකොට අපේ මූණට අපි හිත තියාගෙන ඉන්නකොට අපේ මූණේ ඉරියව් වෙනස් වෙන හැටි අපිට හොඳට පේනවා ලෝභ දේශ හිත අනුව. අන්න ලෝභ හිතක් එනකොටම ක්‍රියාවට කතාවට නැගන්දි ඉස්සෙල්ලා මූණට පිළිඹු වෙනවා දකින්න හිතේ පිළිඹු. මෙන්න මේ නිසා බොහොම ලේසි මේ මුඛ පරිමණඩලයේ මුල් කරගෙන හිත පිහිටවා ගත්තාම ওই ටිකට. ඉතින් මුඛ නිමිත්තේවා නාසිකග්ගේවා කියලා අටුවා වල විග්‍රහ වෙනවා ওই දේ. දැන් මුඛ නිමිත්තේවා නාසිකග්ගේවා කියන වචනේ කියනකොට උතන කාරණා දෙකක් තියෙනවා. එකක් පරමාර්ථාර්ථය. අනික බාහිරින් පෙන්නති පෙනුම් කරන සම්මතාර්ථය. පරමාර්ථ අර්ථයෙන් පෙන්නන ඒවා බාහිරට නිකුත් වෙන්නේ ආධ්‍යාත්මික මානසිකත්වය ඇතුළෙන් බාහිර ගොඩ නැගිලා තියෙන නිසා. එයා මේ නාසිකග්ගේ කියන වචනේ ගත්තහම නාසිකග්ග කියන වචනේ මේ නාසියේ ළඟට සම්බන්ධ වෙලා බාහිර ලෝකයේ විද්‍යාමාන වෙනවා. අභ්‍යන්තරයේ තිබුණා වූ ගති රක්ෂණය. මෙන්න මේ නිසා න ආසික අග්ග කියන වචනේ තමයි නාසික අග්ග කියන්නේ. ආශ්‍රය නොකිරීම අග්‍ර කරගන්න න ආසික කියන්නේ ආසික කියන්නේ ආශ්‍රය කිරීම. න ආසික කියන්නේ ආශ්‍රය නොකිරීම. අපි මේ ඇසුරු කරමින් යන්නේ ලෝකෙ. දැන් අපි යන්නේ මොකදද? ඇසුරු නොකිරීම අග්‍ර කරගෙන. එහෙනම් නාසික අග්ග කරගෙන යන්න ඕනේ. අපි හිත පිහිටවා ගන්න ඕනේ. අපි හිත පිහිටවා ගන්න ඕනේ. ආශය නොකිරීම අග්‍ර කරගෙන මූඛ්‍ය නිමිත්ත වන නිවනට. මූඛ්‍ය නිමිත්ත මොක නිමිත්තකි? මූඛ්‍ය නිමිත්ත ගැන ප්‍රධාන කරගත නිමිත්ත. මූඛ්‍ය නිමිත්ත බෞද්ධයාගේ මූඛ්‍ය නිමිත්ත නිවන. හැමලියෙම නිවන්ට හිත පිහිටවාගෙන නිවන් මාර්ගයට හිත පිහිටවා ගන්න ඕනේ. එහෙනම් මොක නිමිත්ත කියන්නේ? මූඛ්‍ය නිමිත්ත හේවත් නිවන. නිවනට හේතු වෙන මාර්ගයේ න ආසික අග්‍ර කරගත්තා කියන්නේ ඇසුරු නොකිරීමේ පැත්ත අග්‍ර කරගන්න. එහෙනම් මුඛ නිමිත්ත හෝ නාසිකග්ගේ හිත පිහිටවා ගන්න කියන්නේ ඕකට. නිවනට හිත පිහිටවා ගන්න නිවන් මාර්ගල හිත පිහිටවා ගන්න නිතරම හොඳ හෝවිසියකින් මනසීයකින් ඉඳ මම මේ කරන කියන හිතන දේවල් නිවනට හේතු වෙනවද නිවන් මාර්ග වැඩෙනවද? ඒකට හේතු වෙනවද? මෙන්න මේකෙන් ඉඳ කියලා කියන්නේ ඔය. මෙන්න මෙහෙම ඉඳලා තමයි ඇසුරට ගන්නේ පහ කරන්නේ. දැන් දීර්ඝලෙස ඇසුරු කරන්න වෙනවා දහම. අනිත්‍ය දුක අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න වෙනවා. අර මහා දැඩි ලෝභයෙන් අල්ලාගත්ත ද්වේෂයෙන් ගැටි ගැටි ඉන්න යම් පිටක් අපි ළඟ තියෙනවා අපේ මානසිකත්වයේ තුල. ඒ කුණුගොඩ ඉස්සලා සුද්ධ කරගන්න ඕනේ. අනේ ලොකු කුණුගොඩ ද්වේෂයෙන් සුද්ධ කරන්න බෑ. එයා දීර්ඝ ලෙස මෙහෙ කරගෙන යන්නේ. ඔහොම ටික කාලයක් කරගෙන යනකොට අර දීර්ඝ කුණුගොඩ කැපිලා යනවා. ඊට පස්සේ තියෙන කෙටි ඒවා. රස්සං වා අසසන්තෝ රස්සං අසසාමිති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමිති පජාන අනුපූර්ව සික්ඛාව යන්නේ. අනුපූර්ව යන්න ඕනේ. එකපාර පුංචිව කපන්න බෑ. ලොකුව කපාගෙන ඉවරලා ඊට පස්සේ දිනේව කපා ගන්නවා ඊට පස්සේ වැටෙහින්. පොඩි කුණු. පොඩි පොඩි ලෝභ දේශ කැලි බහුව වෙනවා එතකොට. ඒවා කෙටිම කපහා වෙන පුළුවන් දැන්. ලොකු හරියයි අමාරු වෙන්නේ. අනේ පහුවෙන්න මේක එහෙම යනකොට කෙටිම කපහා හරින්න පුළුවන් එවලේ එවලේ ශනික කෝප කැලි. පොඩි පොඩි රාග කැලි. එනකොටම කපහා හරින්න ලේසි. අනිච්ච දුක නැති නිසාරත්වය ඇති. මොනවා ගලන්නද? හරියක් නැහැනි. අනේ වටහාගෙන 100 ඉඳලා 50 ඉඳලා ඔඩිය කරගෙන යනවා. දැන් මේක තමයි පටන් ගන්න රස්සංග වාසසන්තෝ රස්සං පස්සසාමිති පජානති රස්සංග වාසසන්තෝ රස්සං පස්සසාමිති පජානාති. එතකොට අන්න අපි දැන් සබ්බ කාය මේ ප්‍රතිසංවේදී අස්සසීසාමිති සික්කති. මේ සබ්බ කාය තෝරා ගන්න ඕනේ. චක්කු කාය, සෝත කාය, ගාන කාය, ජීවහා කාය, කාය කාය, මනෝ කාය. රූප කාය, ශබ්ද කාය, ගන්ධ කාය, රස කාය, පොට්ටබ්බ කාය, ධර්ම කාය කියන මෙන්න මේවා ඔක්කොම සබ්බ කාය. මේ සියලු හුස්ම සමූහය නෙමෙයි මේ කියන්නේ. ඔන්න සබ්බ කාය. මේවා තමයි මේ ඇසුරු කරන්නේ. ඇස කන දිවනාසය ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. මෙන්න සබ්බ කාය. පටි සංවේදී. ඊරේ බැඳිනවා. පටි කියන්නේ බැඳෙනවට. සංයෝජනේ බැඳිලා ඉන්නවා. සංවේදනයේ විදිනවා අපි. අන්න ඒක දකින්න ඕනේ අපි. යකලම මේ සංවේදී භාවයේ. ඒවත් මේවා මේවට බැඳිලා හිට අපි වින්දනය කරන බවක් තියෙනවා නะ. මෙන්න මේක මනාසී දැනගන්න ඕනේ ඇසුරු කරනකොට. මෙන්න මේක මම ඇසුරු ගන්න මේවා කපා හරින්නද. යමගේ ඇසකන දිවනාසී ශාරීරිය මන කියන්නේ ඒවත්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන්නේ මේවත් කිසිම මගේ චන්දරාගය බැඳිනවද රැඳිනවද. අන්න ඒවා බලයිනේ නම් පටිසංවේදීත්වය දැකලා. මම මෙන්න මේක නැති කරගන්නයි මේ ධම්ම ආස්වාසය කරන්නේ. අනිත්‍ය දුකනත් වශයෙන් බලන්නේ එකට කියලා දැනගන්න ඕනේ. ඒ දැනගෙන හික්මෙන්න ඕනේ. දැනගිලා ඒවා පහ කිරීමටයි මම මේ කටයුතු කරන්න කියලා හික්මෙන්න ඕනේ. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාන්ති හික්ක. පස්සම් බයං කාය සංකාරා. මේ පස්සම් බය කරනවා කියන්නේ මේ පහ කර දමනවා. මේ කාය සංකාරය. දැන් මේක වැරද්ද නෑ කියලා දැනගත්තාම ඊ පිළිවඳ කරන්නව කටයුතු වලින් පහ වෙලා හිටන් හික්මෙන්න. එيشා ඒ සඳහා යම් කටයුත්තක් මම කරනවාද? ඒක වැරද්ද. මම මේ කටයුතු අතහැරී ඉති නොවැළී ඉති මිදීදී කියලා හික්මෙන්න ඕනේ. ඒ සඳහායි මම මේ දහම ඇතුරු කරන්න කියලා හික්මෙන්න ඕනේ. මෙන්න මේ දින සබ්බ පස්සම්බයං කාය සංකාරං අසහිසාමි සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්සහිසාමි සික්කති. මේ සික්ෂණය වෙන හැටි. එතකොට යාවදේව ඥානමත්තාය පරිසවිවත්තාය. මෙහෙම කරනකොට ඥානෙ මුදුන්පත් වෙන්නේ සතිය මුදුන්පත් වෙන්නේ. අනිසිතෝච විහෙරති. ලෝකේ නිසිරෙන්තරෝ වාසය කරනවා. නැත කිංටි ලෝකේ උපාදීයති. ආත්මාදී වශයෙන් ලෝකේ කිසිවක් අල්ලන්නේ නැහැ. ඒ එතකොට ඒවාන් පිබික්කේ බිකු කායේ කායන පස්සේ මේ විදියට කායන පස්සේ නැයි වාසය කරා. මේ කායන වසනාව. කොච්චර ලස්සනට පැහැදිලිව නිවන් මාර්ගය මුල් කරලා තියෙන එකද. ඊ ඔය කියන ඇලීම ගැටීම මුලාටපත් වෙන මාර්ගය හොයන්නෙත් නැතුව බලන්නෙත් නැතුව. ඔය කොහාට හරිලා පැය ගානක් හුස්ම ඇදලා හිටියෝ. ඒ බුද්ධිලා කොහොමද ඒ ප්‍රතිඵල ලබන්නේ? දැන් මේක නිවන් මාර්ගද? මේක නිවන් මාර්ගද කියලා දැන් පැහැදිලිව පේනවා. හොඳට පැහැදිලි මේ මාර්ගය නිවන් දකින්නවා කියන්නේ. ඥානිය මුදුපත් වෙනවා, සතිය මුදුපත් වෙනවා. අවසීකාරය වෙන්නේ නැහැ. නමුත් ඔය දැන් ඔය කරන කටි අවසීකාරය වෙන්නේ නැද්ද? තිබ්බ දෙකේ තිබ්බ දෙන මතක නැහැ. යන ගමන මතක නැහැ. කරන කියන දේ මතක නැහැ. මොකද? එකක්වත් අරමුණු හිතන්න එපා. එහෙම කද්ද නැහැ. බුදුරන් වහන්සේ එහෙම දේශනා කළේ නැහැ. යමක් යමක් නිසා රාගය හට ගන්නවද, දේසිය හට ගන්නවද, මෝහය හට ගන්නවද? ඒ දි අතරින්ද. බුදුරන් වහන්සේ සියල්ල අතරින් දේශනා කළේ නැහැ. යම් යම් තරක චන්ද රාගය බැඳිනවද? අන්න ඒක අයින් කරගන්න. එතකොට යාර හිතවිලි අයින් කරලා නැහැ, ක්‍රියා අයින් කරලා නැහැ, කතා අයින් කරලා. මේ ලෝකේ වැඩිපුරම හිතා තියෙන බුදුරන් වහන්සේ. වැඩිපුරම කියලා තියෙන බුදුරන් වහන්සේ, වැඩිපුරම කරලා තියෙන බුදුරන් වහන්සේ. උන්වහන්සේ තරම් හිතපු කියපු කරපු කෙනෙක් ලෝකේ නැහැ. වික්කලතක් වක්ලසැනින් බබලෝට ගිහිලා එන්න පුළුවන්. සක්වලට උන්න සක්වලට යන්න පුළුවන්, මනෝමය ඉදිය යන්න පුළුවන්. එන ක්‍රියාකාරීත්වය වැඩිම තියෙන බුදුරන් වහන්සේ. එක්කෙනෙක් වචනයක් කතාන වචන 512ක වේගයෙන් කතා කරන්න පුළුවන් ශක්තිය විශේෂයක් තියෙනවා. වැඩිපුරම කතා කරන්න පුළුවන්කම තියෙන බුදුරන් වහන්සේ. එකෙනෙක් යමක් හිතනවා නම් මිනිහෙකුට කොහොම හිතා ගන්න බැරි අසීමිත සර්වඥ සාඥාණින් අනාවරණ ඥාණින් අනන්ත දේවල් හිතනවා. පිටර හිතන් කියන්න පුළුවන්. මේ වැඩිපුරම හිතලා තියෙන බුදුරන් වහන්සේ. නමුත් අද කියන්නේ හිතීමයි කීමයි කිරීමයි අත්හැරුවාම නිවන් දකින්න. බුදුරන් වහන්සේ හිතීමයි කීමයි ක්‍රියාවයි තුලින් උපරිමයට ගිහිලා සර්වඥ සාඥාණි වෙලෙයි කියන. එන්නේ ඉතින් අපිට මොකද කිය? බුදුරන් වහන්සේ දේශනා කළේ හිතන කියන කරන්නේ වැ චන්ද රාගය දුරු කරා. නිස්සාර බව දැනගනි. අවස්ථාවේ ප්‍රයෝජන ගන්න. අවස්ථාවේ මොකද? ලෝකයට ධර්ම දේශනා කරන්න ඕනේ. යමක් හැත්ත නැත කියා දෙන්න ඕනේ. සියුම් තැන් විග්‍රහ කරලා දෙන්න ඕනේ. මොකද ඥානයක් මෙහි යවන්න ඕනේ. ඒවා කරන්න ඕනේ. හැබැයි එකක් දැනගන්න, ඒ පිළිබඳ යම් නුවණක්ද්ද ඒකක් කැමති තියෙන. ඒක අනිත්‍යයි. ඒක තේරුම් ගන්න. ඒක 77ක් ඥාන දර්ශන එකක් ඕනේ. ඒ ඥානීය පිළිබඳ හිත බඳින් දෙපා කියන්නේ ඒකයි. මෙන්න මේ ටික දැනගන්න ඕනේ කින් එක. දැන් ඔය තියෙන්නේ කායानुපසනාවේ කොටස. එහෙනම් කායानुපසනාව, වේදනානුපසනාව, චිත්තානුපසනාව, ධම්මානුපසනාව කියන සතර සතිපට්ඨානෙ ආනාපාන හදිතට ලඟුයි කියලා මජ්ක්‍ධිමනිකායේ දේශනා කරනවා. වින් කරලා තියෙනවා තියෙන මෙන්න මෙතන එකක් කායानुපසනාව, මෙතන එකක් වේදනානුපසනාව, මෙතන එකක් චිත්තානුපසනාව, මෙතන එකක් ධම්මානුපසනාව කියලා. හතර ඔය ඔක්කොම ආනාපාන හදිතේ විග්‍රහ කරලා තියෙනවා හතර. ආනාපාන සතිය යන යමක් ඇද්ද හතර සතිපට්ඨානයක් ඇත්තේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇත්තේ හත වඥයක් ඇත්තේ විද්‍යා විමුක්ති ඵල ලබා දෙන්නේ ඒක. ඔකටම ওই භාවනාව තියෙනවා. ඔය හුඟාක් විග්‍රහයක් තියෙනවා ඉතින් කෙටියෙන් කළේ. ඔබ වෙනම විග්‍රහයක් ගන්න ඕනේ ආනාපාන සතිය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් මම පස්සේ ලඟ දෙන්න. හුඟාක් වෙලා ගන්න නිසා සාම කෙටියෙන් ආනාපාන සති භාවනාව මොකද්ද කියන එක පෙන්නන්නයි ඒ ටික. එතකොට දැන් ඕකම තමයි කර්ණීය මත සූත්‍රයෙන් කරන්නේ. කර්ණීය මෙත්ත සූත්‍රය නෙමෙයි වදනේ කර්ණීය මත සූත්‍රය. ඔක මෙත් කරන්න තියෙන සූත්‍රයක් නෙමෙයි. කරණීයම අර්ථ අත්ත අත් කරණීයම අත්ත කරණීය මත් තමා විසින් කළ යුතුයම දේ කුමක්ද කියන එකයි. සාන්ත පදනම් වූ නිවනට පැමිණීම සඳහා තමා විසින් කළ යුතුයම වැඩපිළිවෙල මොකද්ද? කරණීය මත් කුසලේන යන්තම් සාන්තම් පදං අභිසමෙච්ච. සාන්ත පදනම් වූ නිවනට පැමිණීම සඳහා කළ යුතුයම දේ කුමක්ද? මෙන්න බුදුරන් වහන්සේ ප්‍රශ්නයක් ලාවලා ඔකට උත්තර දෙනවා. සක්කෝ සක්ක එක් වෙන්නේ. දැන් ඔකට අපිට කියන්නේ දක්ෂ එක් වෙන්නේ. දැන් ක්‍රිකට් ගහන්න එක නම් දක්ෂ එක් නේද? ලෝකේ කුසලාණේ හැම අරන් ඉන්නේ. දුවලා පැනලා ගන්නේ දක්ෂ වෙන්නේ. දක්ෂ එක් වෙලා හිටන් නිවන් දකින්න කියලා බුදුරණන් අහපේ දේශනා කළේ නෑ. සක්ක එක් වෙලා නිවන් දකින්න කියලා දේශනා කළා. සක්ක කියන්නේ මොකද? සුද්ධවන්තයා. සකා කියන්නේ සක්ක. සුද්ධවන්තව වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ. අපිරිසිදු චරිතයක් නැති වෙන්න ඕනේ ඉස්සෙල්ලම. සුද්ධ චරිතයක් ඇත්තෙක් වෙන්න ඕන සැකසුම් සහගත වැඩ කරන කෙනෙක් වෙන්න ඕන. සක්‍ර දෙවියන්ට සක්ක කියනවා. ඒ සක්ක කියන්නේ සැකසුම් සහගතව සුද්ධවන්තව වැඩ කරන නිසා සක්‍ර දෙවියන්ට සක්ක කියන නම ආවා කියලා දේශනා කළා. මෙන්න අපි සක්‍රීයක වෙන්න ඕනේ. නං සුද්ධ වැඩ කරන්න ඕනේ. සුද්ධ විදිහට කතා කරන්න ඕනේ, ක්‍රියා කරන්න ඕනේ. සුද්ධ විදිහට හිතන්න ඕනේ. මෙන්න ඉස්සෙල්ලාම අවශ්‍යදී අසුද්ධ විදිහට හිතන කියන කරන කිරට නිවන් මඟ වැහෙනවා. ඒසා පළමුවම හොඳ මනා 100 කින් ඉල සුද්ධවන්තයෙක් වෙන්නේ. සක්කේක් වෙන්නේ. උජූජ අවංක වෙන්නේ. සූජූජ මනාසි සු කියන්නේ සමගේ හිත. හිත උජු කරගන්න. කය වචන ඍජු කරගත්තා කියෙම හිතත් ඍජු කරගත්තාම සූජූජයි. කය වචන ඍජු කරගත්තාම උජූජයි. උජූජ සූජූජ. සුවච වෙන්නේ. සුවච කියන්නේ යම් වචනයක් සුවේලවනවද අන් ඒක භාවිතා කරන්න. එහෙනම් මොකද සුවච තියෙන්නේ? බුදු පියාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මෙන්න මෙතන සුවචේ. ඔන්න ඔය සුවචේටපත් වෙන්නේ. මුදු මුරුදු වෙන්නේ. සැඩවතියටපත් වෙලා අභය කරා. ඕනි එකට නැමෙන්න ඕනේ. එවසීමේ යුත් වෙන්න. මුරුදු මොළු මුදු මොළු ගති ලක්ෂණේ ඉන්න ඕනේ. අනතිමානි අතිමාන මාන ඇත්තෙක් වෙන්න එපා. අන්න අර අපි අර ඉස්සරගේ නිසිදී පල්ලංකම් කියන දාපු හැටි. ඒ කිව්ව කාරණා ටික තමයි නිසිදී පල්ලංකම් උජුං කායම් පනිදාය පරිමුඛා සතින් උපට්ඨවිත්තා කිව්ව ටික ඔය කියවිලා තියෙනවා. එතන මොකද කරන්නේ? අන්නේ එතෙන්ට පත් වෙච්ච කෙනා ඇසුරු කළ යුතු ධහමක් තියෙනවා. දැන් ඉස්සෙල්ලා බණහපු කෙනාටයි භාවනාව. බණහපු නැති කෙනාට භාවනාව බුදුරන් වහන්සේ දේශනා කරන්නේ දසනේන පහත අප ඉස්සෙල්ලා දසනේ ලබා ගන්න. භාවනාවේ පහත අප කියලා භාවනාවේ පහන කරනකොට ඊළඟට කරන්නේ. භාවනාවේ පහ කරන්නේ මොකද? අවිජ්ජා දෝමනස හේවත් ඇලීම් ගැටීම් දෙක. ඒක පහ කරන්නයි භාවනාව කරන්නේ. දැන් ඒකට පත් වෙනකොට සුවචෝචස මුළු අන්තිමානි. සන්තුෂ්ස කෝච අනික දිනවා. සං කියන්නේ సంతානෙ. ඒවත් අපි චිත්තස වාචිත సంతානෙ. සුටු වෙන්නේ මොකෙන්ද? සුටු කරන්න බෑ කවදා පාපයක් කරගෙන පාපය සීහි කරලා. වරදක් නැති බව සීහි කරන්න. තමාගේ සීල ගුණේ ශික්ෂණයේ විච එක සීහි කරන්න. තමාගේ සුද්ධතාවයේ සීහි කරන්න. මෙන්න මේක සීහි කරන්න කියලා බුදුරණන් ආදී දේශනා කළා මේ ආරි විනී භාවනාව නෝකයි. පළවෙනි භාවනාව. තමාගේ චිත්ත පාරිශුද්ධිය සීහි කරන්න. සීල පාරිශුද්ධිය. සීලය කියලා කියන්නේ සංවරත්තේ ඉන්නේ සීලා මේ තමන්ගේ පත් වෙලා තියෙන සංවරත්තේ තමාගේ මගේ මේ පන්දු වැරදි නෑ මගේ ක්‍රියාකලාපේ වැරදි නෑ කතා විලාසයේ වැරදි නෑ කෙනෙකුට පහර ගහනේවා නෙවෙයි කෙනෙකුට හිදුවන්නේ නෑ හිංගිහිංසා නෑ දස අකුසලෙට හේතු වෙන ක්‍රියාකලාපයක් මම ළඟ නෑ කතා විලාසයක් නෑ මගේ හිතවිලියක් මම ඒකට පහල කරන්නේ කොච්චර සුද්ධද මාතුළු අන්නේක සීහි කරන්න කියලා පෙන්නනවා මෙන්න මේක සීහි වෙන මොකද ඉන්නේ අන්නේ ඒතර සන්තුෂ්ස කෝච වෙන්නේ අන්නේ එතකොට දැන් ඒතර එහාට එක දියක් වෙනවා යමක් නිසා ලෝභය හට ගන්නවද, දේසිය හට ගන්නවද, මෝහය හට ගන්නවද මට ඒව වැඩක් නෑ. ඒවා කොහොම බැහැර කරනවා? බැහැර කරන්න විනාඩට පස්සේ මොකද වෙන්නේ? සුබර වෙනවා. දරණ වර මොකද්ද? නිවනට හේතු වෙන, සත්‍යයට හේතු වෙන බර විතරයි දරන්නේ. අන සුබර වී. අප් එතකොට අප් සන්තුෂ්ස කෝච, සුබරෝච, අප්ප කිච්චෝච. දැන් කටයුතු කරන්න නම් බහු කටයුතු ලෝභ, දේස, මෝහ කටයුතු එකක්වත් නෑ. දැන් අල්පවන්නා වූ ධර්මයට ගැලපෙන්නා වූ කටයුතු වල භවනාකහු සීමා වෙලා ඉන්නවා. සල්ලාහු කියන්නේ එතකොට හිතේ තිබෙන ගති මොකද? සැහැල්ලු ගති ලක්ෂණයෙන් වෘත්තියෙන් යුක්තයි. ඉන්න ඕකට කියනවා පස්සද්ධියටපත් වෙනවා. ප්‍රීති මනස කායෝ පස්සද්ධදී යන්න තින්ට ආවා. පස්සද්ධ කායෝ සුකන්දේති සුඛිනෝ සමාධියති. මේ සමාධි මාර්ගයට යන්නේ. ඔන්න ඔතින් දාපුවා කියනවා සල්ලාහු කෝ සංති ඉන්ද්‍රියෝත නිපකෝච සංති ඉන්ද්‍රියෝත සාන්ත ඉන්ද්‍රිය ඇති කරගන්න. ඉන්ද්‍රිය සංසුන් බවටපත් වෙනවා. නිපක පාග කියන්නේ පැහැෙනවා. පැහිීමේ පැත්තට යනවා විපාක වෙනවා. විපාක නිපාක කරන්නේ. පැහැෙන පැත්තට හේවත් මතු විපාක හට ගන්න සසර ගමනට හේතු වෙනවා විපාක හට ගන්න ඒවායින් ඉවෙන්ලා යන්නේ. අනිත් නිපක භාවයටපත් වෙනවා. ඒතොර අප ඒතොර සංති ඉන්ද්‍රිය නිපකෝච අප ගබ්බු ගැබ් කරගන්න ඒවා අල්ප කරන්න. අපි මේ බහු ගබ්බ වෙලා ඉන්නේ මේ ලෝකේ කෙලවරක් නැති ඒවා ලෝභ දේශ මොහයන් ගැබ් කරගෙන. ඒව අහ කරපුවාම අප ගබ්බයි. කුලේදු අනනුගිද්දු. මේ අනුකූල වෙන්න යන්න එපා මේ ලෝකේ තියෙන ඒවාට. ඒවෙන් ඉවත් වෙන්න. ලෝකයට අනුකූල වෙන්න ධර්මයට අනුකූල වෙන්න. අන්න ඒතකොට නජ කුද්දං සමාතේවි. ශුද්‍ර වූ අසමාචාරය කරන්න එපා. කුඩා වූ හෝ වරදක් කරන්න එපා කියලා උකට කියන්නේ. කුඩා වූ වරදක් නොකරින්නේ කාගෙන් දහපුවාද තථාගතයන් වහන්සේ මේ පවණයි කියලා දේශනා කළා. එහෙනම් අරිහතුන් වහන්සේගෙන් නොකරින්නේ කණි පිළිවෙල කරන්න පුළුවන්. කුඩා වූ වරදක් නොකරින්නේ. ශුද්‍ර වූ අසමාචාරයක් කරන්න එපා ඥානවන්තය අපවාදක. නත කුද්දං සමාචාරිකෙන් නත කුද්දං අසමාචාරේ. නත කුද්දං සමාචාරී කියලා වචන හැකස් වෙන්නේ එහෙමයි. ශුද්‍ර වූ අසමාචාරයක් කරන්න එපා. කිංචි කෙසේද යේන විඤ්ඤු පරිවකෝදෙයු ඥානවන්තු අන්‍යෝ විසින් කරන්නා වූ උපවාදයේද කරන්නා වූ දියක් කරන්න එපා. මෙන්න මෙතෙන් දෙනකන් සුද්ධ වෙලා එන්න ඕනේ. බණ අහලා අනිච්ච දුක්ඛ අනත් තේරුම් ගත කෙනා. එයා දන්නවා නිවන් මඟ. නිවන දන්නවා. නිවනෙන් මෙවිත සත්‍යාර සුවයක් නැහැ කියලා දැකලා ඉවරයි. එන බුදුරණන් හතේ දේශනා කරනවා නිවන හෝ නිවන් මඟ හැර තපෝ ගුණය හැර බුද්ධංග ධර්ම හැර ලෝක සත්‍යය තවත් සුවයක් මම නොදකින්. අන්න සුවේ දැක කෙනා. එහෙනම් මොකක්ද එකම සුවේ? නිවන් සුවේ හැර නිවන් වගේ ලබන්නා වූ නිවන් වගේ ලැබෙන සුවේ හැර තවත් සුවයක් ලෝක සත්‍යයර නැහැ කියලා දැක්ක කෙනා තමයි මේ භාවනාවට පටගෙන සුඛිනෝවා කියන්නේ. ඔන්න සත්‍යයට පතන සුඛේ. අද සුඛේ පතන්නේ මොකද්ද? කාල බිලා සැප සම්පත් ලබන්නේ ඉඳ ලැබීවා. ඒතර යන්නේ උකුයි පැත්තද? මාර්යාගේ පැත්ත එකක් නෙදී. මේ ලෝකේ කාල බිලා සැප සම්පත් ඉඳගෙන ඉඳ ලෝකේනට පතනවා නම් මාර්යාගේ පැතුම ඕකනේ. බුදුරණන් හදේ මාර්යා පැතුම පතන්නේ දේශනා කළා. නැහ බුදුරණන් ආශ්‍රේ සුඛයක් පින්නවා. තපෝ ගුණය හැර නිවන හැර ලෝකේ ආර තවස් සුවයක් මම නොදකින්. අනේ බුදුරණන් ආශ්‍රේ දැක සුවේ. පනෝකු සුවේ. ඔන්නේ සුවේ පතන්. අන්න ආර්යයන් විසින් පතන්නා වූ මෛත්‍රිය. ඔන්න ආර්ය මෛත්‍රිය කියන්නේ ඔකටයි. කේමිනෝ හොන්ති. බය නැතෝ විත්වා කියන අද මොකද කරන්නේ? බයක් නැතුව හොර බයක් නැතුව හතුරු බයක් නැතුව හොඳට සැප සම්පත් ඉඳගෙන හොඳට මේ කාම ලෝකේ ජීවත් වෙලා ලැබේවා කියලා හිතාගෙන පතියොත් එහෙම. අද පතන්නේ කේමිනෝවා හොන්තු කියලා. මොකද කේම කියන්නේ? අශෝකං විරජං කේම. කේම කියන්නේ නිවනට බය නැති එකම තැන උච්චාරයි. බය නැති කරපු තැන. සසර බය ඉක්මෙව්වේ යම් කෙනෙක්ද? ඔහු කේමයටපත් වුණා. එහෙනම් ලෝකයාට පතන එකම යහපත මොකද්ද? මෙන්න මේ කියන්නාව කේමයටපත් වෙන්නේ. මෙන්න මේ නිවන් සුවේටපත් වෙලා බය නැති කරගන්න. සුඛිනෝවා කේමිනෝන්තු සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා. මේ සියලුම සත්වයන්ට මෙන්න මේ යහපත ලැබේවා. මෙන්න මේ නිවන් සුවේ ලැබේවා. ඒ කේජි පාන භූතත්ති යම්කිසි ප්‍රාණියෙක් ඇද්ද භූතයෙක් ඇද්ද? දැන් කවුද ප්‍රාණියා කවුද භූතයා? කුමකින් ප්‍රාණ වෙනවද කුමකින් භූත වෙනවද? ඇයි පාණීන් කියන්නේ? මේ ලෝක සත්‍යෝ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගෝචර වෙලා ඇහෙන් රූප පානය කරනවා, කනෙන් ශබ්ද පානය කරනවා, දිවෙන් රස පානය කරනවා, නාසයෙන් ගන්ධ පානය කරනවා, කයින් ස්පර්ශ පානය කරනවා, හිතෙන් ධර්ම පානය කරනවා. මෙන්න මේවා පාණී කර කර මේ ලෝකයේ වෙන හිතා කියනවා පාණීන් කියලා. මෙන්න සත්‍යයට පාණීන් කියන්නේ හේතුව. ඕවා පාණී කරන්න ගියහම ගොඩ නැගෙන්නේ සංකාරය. ඒකෙන් පහල ඉන්න භූතය තමයි ජාතිය. ඒක තමයි පංචස්කන්ධයෙන් අවසින් අපි හදාගෙන මේ මස්ලේ කයක් හදාගෙන අපි මේ භූතයක් හදාගෙන ඉන්නේ. එහෙනම් භූත කියන්නේ මේ ලෝකේ නර ඇතුළු කරගත්ත අත් මේ පුංචි කරත උඩ පාවිලා යනවා කියන භූතය ඒවුන් නෙමෙයි මේ කියන්නේ. මේ භූතය තමයි අපි කවුරු. පෙර භවයේ පානීය කරපු පංචකාමී නිසා පංචකාම භූතයක් දැන් හම්බෙලා තියෙනවා. ඒක තමයි මේ අසකන දිවනාසී ශාරීරිය බන කියලා මේ තියා ඉන්නේ හිතගත කිවි. මෙන්න අපේ තියෙන භූතේ. ඔය එබඳු ගත නැමැති භූතියක් හදාගෙන සතර මහා භූතියන්ගෙන් හදාගත භූතියට බහිඳ හේතුව ඔන්න ඔය පංචකාමීව පානය කරන්න යන එකයි. එයා සියලු මේ පාන භූතිය කිය ඔන්න ඔකක් කිය. මෙන්න මේක තමයි සසර දුකට හේතුව. සුඛේ කරා ලබා ඉන්න බැරි මේ පාන භූත නිසා. නෑ ඒකේචි පාන භූතත්ති තසාවා තාවරාවා. තසාවා කියන්නේ බය වෙච්ච අය නෙමෙයි, තොසු වෙච්ච අය. සතුට වෙනවා මේවට. තාවරාව තැවරෙනවා. මොනවද තැවරෙන්නේ? ඔය කියන පංචකාමී. පංචකාමීන් තොස් බවටපත් වෙලා පංචකාමීන් තැවරිලා. අනවශේෂා. අවශේෂයක් නැතුව මෙන්න මේ තැවරිලා ඉන්න කට්ටියටයි මේ කියන්නේ. දැන් ඔය කට්ටිය නම් දීඝාවා. කවුද මේ කට්ටිය? දැන් ඉතින් දිග සත්‍යෝ කියලා පෙන්නනවා. නමුත් අන්තිමට කියනවා සත්ව පුද්ගල දෘෂ්ටියේ වැටෙන්නේ නැතුව සීලේ පිහිටන්න කියලා දිට්ඨි චන්පගම සීලවාගිනික තෝරනවා. මෙතන